SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ඔක්තෝබර් මාසයේ අවසාන සිකුරාදා ලෝවට විශේෂංගය ආරම්භ කරන්න අපි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ලෝකයේ වටේ ගිහිලා ලෝකයේ සිදුවෙච්ච වැදගත් සහ උණුසුම් සිදුවීම් එකට කැටිකොට ඔබට ගෙනෙන්නටයි අපේ මේ සූදානම මෙතන ඉඳලා. සුපුරුදු විදිහටම මේ කටයුත්තට අපිට දායක වෙනවා AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, අයිබෝන් සුබෝදසනක්.
අයිබෝන් මදුර.
හොඳයි, අපි මුලින්ම කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ආසියාතික රටක් පිළිබඳව. ඊයේ දවසේදී තවත් කනගාටුදායක ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ඇත්තටම අවුරුද්දකට කලින් 2016 ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 13 වෙනිදා තමයි මේ කනගාටුදායක ප්‍රවෘත්තිය ඇත්තටම වාර්තා වුණේ. අවුරුද්දකට පස්සේ එහි අවසාන නිමිත්ත නැත්නම් අවසාන කටයුත්ත සිද්ධ වුණා ඊයේ දවසේදී. ඒ තමයි තායිලන්තයේ වසර ගණනාවක් රජකම් කරපු බූමිපාල රජුගේ අවසන් කටයුතු නැත්නම් අවසන් කටයුතු උත්සවය ඊයේ දවසේදී සිද්ධ වුණා තායිලන්තයේදී. විශාල වශයෙන් මුදල් වියදම් කරපු මේසිය වසේ දැවැන්තම අවමගුල් උත්සවය විදිහට තමයි මේ කාරණාව වාර්තා කරේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවාවන්. අමල්, දැන් මේ අවුරුද්දක් තිස්සේ 2016 ඔක්තෝබර් මාසේ 13 වෙනිදා තමයි මෙතුමා අභහ ප්‍රාප්ත වුණේ. නමුත් 2017 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඊයේ දවසේ තමයි මෙතුමාගේ අවසන් කටයුතු සිද්ධ වුණේ. මොකද්ද මෙහි තියෙන විශේෂත්වය?
ඔව් බදර, ඇත්තටම තායිලන්තයේ රජ පවුල ඉතාමත්ම දේවත්වයෙන් සලකන තත්ත්වයක් තමයි ඒ රටේ තියෙන්නේ. ඉතින් මේ බූමිපොල් රජතුමා ඇත්තටම දැන් තායිලන්තයේ දව පරපුරේ හුඟක් අය ඔහු ඇරෙන්න වෙන රජ කෙනෙක් ඔවුන් දැකපු දැකලා එහෙම නැත්නම් වෙන රජ කෙනෙක් යටතේ හිටපු නැති තත්ත්වයක් තමයි තියෙන. ඉතින් රටේ අති බහුතරය ඔහු පහුගිය අවුරුදු 70 කාලය තුළම ඔහු රටේ ප්‍රධාන නායකයා හැටියට හිටපු නිසා ඔහු ඇත්තටම තායිලන්තයේ සංකේතයක් බවට පත් වෙලා, ඇත්තටම මේ රජ පවුලක සංකේතයක් බවට පත් වෙලා ජනතාව දේවත්වයෙන් සලකන බවට පත් වෙච්ච නිසා තමයි මේ විදිහට අවුරුද්දක්ම ඔහුගේ දේහයට ඒ ආචාර දැක්වීමට, ඒ ගරුබුහුමන් දැක්වීමට ඒ සලස්වල අවුරුද්දකට පස්සේ මේ විදිහට ඉතාමත්ම අති උත්කර්ෂ විදිහට ඔහුගේ ඒ අවසාන කටයුතු ඔවුන් සංවිධානය කරලා තියෙනවා.
අපි කලින් කතා බහ කරා මේ අවමගුල් උත්සවය තමයි මේ ගෙවුණු සියවසේ සහ මේ ගෙවි යන සියවසේ අපිට අහන්නට දකින්නට ලැබුණු දැවැන්තම අවමගුල් උත්සවය කියලා. එතරම් මුදල් ප්‍රමාණයක් වියදම් කරලා තිනවා. මෙහි චිතකය පිළිබඳව අපූරු කතා ගොන්නක් තියෙනවා මල්. අපි එකක් දෙකක් මතක් කරොත් එහෙම.
ඔව්, මෙතන ඇත්තට මතක මේ ඔහුගේ අවමංගල උත්සවය ඒකට සහභාගි වෙන පිරිස ඇත්තටම 3,00,000 විතර කළු ඇඳින් සැරසිච්ච තායි ජනතාව සහභාගි වෙනවත් එක්කම රටේ අගනුවර ඒ චිතකය දක්වා දේහය රැගෙන යන ඒ සඳහා නිර්මාණය කරපු වෙනමම ඒ රථයත් ඒ එක්කම ඒ චිතකයත් ඉතාමත්ම දැඩි අවුරුද්දක කාලයක් තුළ නිර්මාණය කරලා බොහෝම සූක්ෂම විදිහට ඉතාමත්ම පරිශ්‍රමෙන් මේක නිර්මාණය කරලා ඒක අවසාන කරලා තියෙනවා. මේ සඳහා වැය වෙච්ච මුදල ඇමරිකානු ඩොලර් මිලියන 90කට ආසන්න මුදලක් හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් අපි ගත්තොත් මේ 20 වෙනි ශතවර්ෂයේ හෝ 21 වෙනි ශතවර්ෂයේ අවමගුලක් සඳහා වියදම් කරපු වැඩිම මුදල හැටියට මේක සලකන්න පුළුවන්. ඇත්තටම මුළු තායිලන්තයේම ඔවුන් අපි දන්නවා කවුරුත් මේ සංචාරකයන්ගේ සුරපුරක් බවට පත් වෙලා තියෙන රටක් වුණාට මේ අවස්ථාවේදී ඒ සියලුම සංචාරකයන් සඳහා තියෙන ඒ විනෝදාත්මක කටයුතු සියල්ලම අත්හිටවලා මුළු රටම මේ අවස්ථාවේදී මේ අවමංගල උත්සවයට සහභාගී වෙන බවක් තමයි තායිලන්තෙන් අපිට වාර්තා වුණේ.
තායිලන්තයේ ඉඳලා අපි දැන් යන්නට සූදානම් වෙන්නේ පාකිස්තානයට. ඇමරිකාවේ රාජ්‍ය ලේකම් බ්‍රෙක්ස් ටිලර්සන් පාකිස්තානයේ සහ ඉන්දියාවේ සංචාරයක නිරත වුණා. කෙටි සංචාරයක් කියලා තමයි වාර්තා වෙන්නේ. අමල්, එහිදී ඔහු විශේෂ ප්‍රකාශයක් කළා තියෙනවා ඉන්දියාවේ ඉඳලා පාකිස්තානය පිළිබඳ, විශේෂයෙන්ම මේ අන්තවාදීන්ට, එහෙමත් නැත්නම් මේ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට ලෝකයේ අනෙකුත් රටවල් වලට තමන්ගේ ත්‍රස්තවාදී ක්‍රියා දියත් කරන්නට, පහර එල්ල කරන්නට පාකිස්තානය හොඳ තෝතැන්නක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඔහු ඒ පිළිබඳව අප්‍රසාදය පළ කරන ගමන් පාකිස්තාන රජය පිළිබඳව තම කනගාටුව ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඇතරම මොකද්ද මේ සංචාරයේ අරමුණ රෙක්ස් ටිලර්සන්ගේ, සහ විශේෂයෙන්ම ඇයි පාකිස්තානයට ගිහිල්ලා පාකිස්තානයේදී මේ ප්‍රකාශය කරන්න නැතු ඉන්දියාවට අවිල්ල මේ ප්‍රකාශය කළේ?
ඔව්, මෙතන වැදගත්ම කාරණාව වෙන්නේ මදර රෙක්ස් ටිලර්සන් පාකිස්තානයටයි ඉන්දියාවටයි මේ එකම සංචාරයේදී ගමන් කරලා මේ රටවල් දෙකේ නායකයන් සමග ඒ කලාපී ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කිරීම. ඒ එක්කම පාකිස්තානයට ගමන් කරන්නට කලින් රෙක් ටිලර්සන් කෙටි කාලයක් සඳහා අෆ්ගනිස්තානයේ කාබුල් නුවරටත් ගමන් කළා. ඉතින් මෙතන පාකිස්තානයත් අෆ්ගනිස්තානයත් රටවල් දෙක අතර ඒ සාකච්ඡාවලදී ඔහු අවධානය යොමු කළ තිබුණේ විශේෂයෙන්ම ඒ තාලිබාන් වරු එහෙම නැත්නම් මේ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය. ඒ එක්කම ඒ අන්තවාදීන්ට පාකිස්තානයේ දැනට ලබා දෙනවාය කියන ඒ රැකවරණය සම්බන්ධයෙන් ඔහුගේ ඇත්තටම අප්‍රසාදය පළ කර සිටියා. ඉතින් මෙතන පාකිස්තානයට ඒ වගේම අෆ්ගනිස්තානයේ සංචාරයෙන් පසුව රෙක් ටිලර්සන් විදේශ ලේකම්වරයා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේදී ඔහු ප්‍රකාශ කරේ ඇත්තටම පාකිස්තානය සම්බන්ධයෙන් පාකිස්තානයේ අනාගතය ගැන ඔහු ඉතා බියෙන් පසු වෙනවායි කියලා. පාකිස්තානයේ රජය අස්ථාවර බවට පත් වුණොත් ඒක මුළු කලාපයටම හානියක් වන්නත් පුළුවන්. දැනට පාකිස්තානයේ මේ අන්තවාදීන් සම්බන්ධයෙන් ගෙන එන ප්‍රතිපත්තිය ඔහු ඇත්තටම දැඩි විවේචනයට ලක් කරලා තියෙනවා. මෙතනදී රෙක් ටිලර්සන් කියන උත්සාහ කරන්නේ ඉස්ලාමීය අන්තවාදීන්ට මේ විදිහට පාකිස්තානයේ රැකවරණය ලබා දෙනව නම් එය ඇත්තටම පාකිස්තාන රජයටත් කිසියම් හෝ දවසක බලපානට පුළුවන් රජයේ ස්ථාවර භාවයට ඒක තර්ජනයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙතනදී රෙක් ටිලර්සන් මේ ප්‍රථම වතාවට තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වුණාට පස්සේ මේ විදිහට පාකිස්තානයට ගමන් කළේ. ඒ පාකිස්තාන බලධාරීන් සමග සාකච්ඡා කරේ මේ සංචාරයත් මතට ඉතාමත්ම කෙටි සංචාරයක් වුණා. පැය 4ක් විතර වගේ කාලයක් තමයි ඔහු පාකිස්තානයේ ගත කළේ. නමුත් ඊට පස්ව ඉන්දියාවට ඇවිල්ලා සෑහෙන කාලයක් ඉන්දියාවේ බලධාරීන් සමග මේ දිනකට වැඩි ප්‍රමාණයක් මේ ගැන සාකච්ඡා කරලා පාකිස්තානයේ විවේචනය කිරීමේ කටයුත්ත ඔහු ඉන්දියාවේ කරේ. අපි දන්නවා ඉන්දියාවයි පාකිස්තානයේ නිරන්තරයෙන්ම එකිනෙකාට එරෙහිකම් එදිරිවාදිකම් දක්වන රටවල් දෙකක්. නමුත් මේ අවස්ථාවේදී ඇමරිකාව ඉන්දියාව තමන්ගේ පැත්තට නතු කර ගැනීමේ කටයුත්ත සඳහා යොමුනා කියලා කියනටත් පුළුවන්. මොකද ඉන්දියාව ඉතාමත්ම සුබ ප්‍රතිචාරයක් දැක්වුවා ටිලර්සන්ගේ සංචාරයට. එපමණක් නෙවෙයි ඩොනල්ඩ් ට්‍රම්ප් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ගන්නා වූ ඒ ප්‍රතිපත්තිය ඒක ඉන්දියාවේ පැසසුමට ලක්වනවා කියන එක ඉන්දියාවේ විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් ප්‍රකාශ කර සිටියා. ඉතින් මේ සංචාරය කෙටි සංචාරයක් වුණාට කලාපීය වශයෙන් බොහොම වැදගත් දෙයක් හරියට අපිට දකින්න පුළුවන්.
රැඳ සිටින SBS සිංහල වැඩසටහනේ ලෝවට විශේෂංගේ සමගයි ලෝකයේ ගෙවී යන සතියේ උණුසුම් තතුවිත්ති එකට කැටිකොටගෙන එන අපේ විශේෂංගේ AFP ප්‍රවෘතිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා තමයි අපිත් සමග මේ මොහොතේදී මේ කාරණාවට සම්බන්ධ වෙලා ඉන්නේ. අමල්, අපි ඊළඟට කෙන්‍යාවේ මහමැතිවරණය පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය අගෝස්තු මාසයේදී කෙන්‍යාවේ මහමැතිවරණය පැවැත්වුවා. නමුත් ඉන් අනතුරුව නැවත මැතිවරණ පැවැත්විය යුතුයි කියලාවිල්ලා ඒ මැතිවරණය ඊයේ දවසේදී පවත්වන්නට යෙදුණා. මේ ඉතා කෙටි කාලයක් තුළ මැතිවරණ දෙකක් පවත්වන්නට කෙන්‍යාවට සිදු වුණේ මොකද?
මොකද ඇත්තටම මේ මැතිවරණය පැවැත්වුණේ අගෝස්තු මාසේ. ඒ මැතිවරණයෙන් එවකට ජනාධිපතිව හිටිය ඌරු කෙන්‍යාට නැවතත් ඔහුගේ බලය තහවුරු කරගත්තා. නමුත් ඒ ඡන්දයට ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයක් ඇවිල්ලා එතනදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළා මේ ඡන්දය සාධාරණව පැවැත්වෙන්නේ නැති කියලා. ඉතින් ඒ අනුව තමයි ඊයේ දිනේදී කෙන්‍යාව පුරාම නැවතත් මේ ජනාධිපති වරණය පැවැත්වුණේ. නමුත් මේ අවස්ථාවේ වෙච්ච විශේෂ කාරණාව තමයි විපක්ෂයේ ප්‍රධාන නායක රයිලා ඔඩින්ගා ඔහු කියා සිටියා මෙවරත් ඔහුට මේ ඡන්දය පිළිබඳ විශ්වාසයක් තියන්න බෑ. ඒ නිසා ඔහු ඔහුගේ සගයන්ගෙන් ඉල්ලීමක් කරා, ඔහුගේ පාක්ෂිකයන්ගෙන් ඉල්ලීමක් කළා මේ ඡන්දය වර්ජනය කරන්නට කියලා. නමුත් ඒක එතරම් සාර්ථක වුණේ නෑ. මොකද සෑහෙන පිටසක් ඔඩින්ගා විපක්ෂ නායකවරයාගේ සහායකයුණු ඔහුට සහාය දක්වපු කණ්ඩායමුත් අතර මේ ඡන්දේ ප්‍රකාශ කිරීමට ඡන්ද පොළවලට ගියා. ඒ අවස්ථාවේදී පොලිසියත් ඔවුන් අතර හුඟක් ස්ථාන කීපයකදීම රට පුරාම ස්ථාන රාශියක මැත්තටම කැරළි ඇති වුණා. ඉතින් මේ වෙනකොට දැන් ඡන්දය අවසාන වුණාට මෙවර මැතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමත් එක්තරා විදිහකට ප්‍රචණ්ඩකාරීත්වයක් යටතේ සිද්ධ වුණා කියලා තමයි අපිට වාර්තා වුණේ. නමුත් මේ මැතිවරණයත් මේ අවස්ථාවේදී ඌරු කෙන්‍යාට ජනාධිපතිවරයා නැවත බලයට එන්නේ ඒ ප්‍රවණතාවය වැඩි කියලා. මොකද විපක්ෂ නායකවරයා ඇත්තටම ඔහු මේ ඡන්ද ඔහුගේ තරංගය අත්හරපු බවක් තිබුණා. මොකද ඔහුට යම්කිසි වැටහීමක් තිබුණා මේ අවස්ථාවේදීත් ඔහුට ජනාධිපතිවරයාට විරුද්ධව ඔහුගේ ඒ සහාය දක්වන කණ්ඩායම් එකතු කරගන්නට ඔහු අපොහොසත් වෙච්ච නිසා.
අපේ ලෝවට විශේෂංගය දවසේදී අපි සමාප්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ මියන්මාරය සම්බන්ධයෙන් මියන්මාරයේ ඇමරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙන්ම රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතින් පිළිබඳව කතා බහ කරමින් මේ කාරණාව සම්බන්ධයෙන් දිගින් දිගටම අපි ඔබ වෙත තොරතුරු ගෙනාවා. දැනට වාර්තා වෙන අලුත්ම ප්‍රවෘත්තියට අනුව මේ රෝහින්ග්‍යා සරණාගතයේ අර්බුදය විසඳන්නට මියන්මාර් රජය අසමත් වීම හේතුවෙන් ඇමරිකාව සම්බාධක පනවන්නට ඔන්න සූදානමක් පවතිනවා. අමල අපි දැනගන්නට කැමති එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ කාරණාවට කොහොමද මැදිහත් වෙලා තියෙන්නේ මේ වන විට?
ඔව්, අතන මදුර එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේක එකහෙලා කරන්නට අමාරුයි. මොකද චීනයත් ඒ වගේම රුසියාවත් ඔවුන්ගේ නිෂේධ බලය පාවිච්චි කරනවා මියන්මාරයට විරුද්ධව බටහිර බලවතුන් ගැන ඕනෑම සම්බාධකයක් සම්බන්ධයෙන්. නමුත් මෙතන ඇමරිකාවේ රජය නැත්නම් වොෂින්ටන් බලධාරීන් ඔවුන් උත්සාහ කරනවා මියන්මාරයට විරුද්ධව යම්කිසි සම්බාධක ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කරන්නට. ඒ එක්කම මියන්මාරයේ හමුදා ප්‍රබලයන්ට ඒ දැනට ඔවුන්ට ලබා දීලා තියෙන විදේශ ගමන් පහසුකම් විශේෂයෙන් ඇමරිකාවට පැමිණීමත් ඒ වගේම ඇමරිකානු යුද හමුදා ඒ පුහුණු වීම වැඩසටහන් වලට සහභාගී වීමටත් ඔවුන්ට ලබා දීලා තියෙන ඒ අවස්ථාව අහිමි කරන්නට වොෂින්ටන් බලධාරීන් දැන් යෝජනා කරලා තියෙනවා. ඇත්තටම ඔබාමා ජනාධිපතිවරයාගේ කාලයේදී තමයි මියන්මාරේ ඒ මිලිටරි ජුන්ටාවත් එක්ක වොෂින්ටනය අලුත් සම්බන්ධතාවයක් ඇති කරගත්ත රට ප්‍රජාතන්ත්‍රවාදී මඟකට යොමු කරන වැඩපිළිවෙල හැටියට ඇමරිකාව ඒ තමන්ගේ තිබිච්ච සම්බන්ධකම් ඒවා අලුත් කරගත්තා පමණක් නෙවෙයි මියන්මාරයට ලබා දෙන ඇමරිකන් ආධාර ඔවුන් සෑහෙන ප්‍රමාණයකින් වැඩි කරලා ඒ විශේෂයෙන්ම හමුදාවත් එක්ක ඒ ළඟින්ම කටයුතු කරන්නට ඇමරිකානු හමුදාත් මියන්මාර් හමුදාත් බොහොම කිට්ටුවෙන් තමන්ගේ පුහුණු කටයුතු වගේ දේවල් කරන්නට ඔවුන් යොමු වුණා. ඉතින් ඒ සියල්ලම දැන් නැවත සලකා බැලීමට තමයි වොෂින්ටන් බලධාරීන් යෝජනා කරන්නේ. ඔවුන් බොහොම එකහෙල්ලේ චෝදනා කරනවා මියන්මාරේ හමුදා විසින් මේ රොහිංග්‍යා ඉස්ලාමීය සම්භවයක් තියෙන රොහිංග්‍යා ජාතිකයන්ට හමුදාව තමයි මේ විදිහට ප්‍රචණ්ඩත්වය ඔවුන්ට එල්ල කරන්න කියලා. මේ වෙනකොට මදුර 106කට අධික රොහිංග්‍යාවරුන් සංඛ්‍යාවක් මියන්මාරෙන් පලා ගිහිල්ලා අසල්වාසී බංග්ලාදේශයේ රැකවරණය ලබාගෙන තියෙනවා. ඒකෙන් ඇත්තටම අති බහුතරයක් 150කට වැඩි ප්‍රමාණයක් 3/2කට ආසන්න සංඛ්‍යාවක් කුඩා දරුවන් හැටියට තමයි දැනට එක්සත් ජාතීන්ගේ සංවිධානය හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඔවුන්ට රැකවරණය සහ අනෙකුත් අත්‍යවශ්‍ය දේවල් ලබා දීමට මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර වශයෙන් ඉදින් කරලා තියෙනවා. අපිට දැනගන්න තියෙන විදිහට ශ්‍රී ලංකා රජයත් මේ අවස්ථාවේදී සංකේතාත්මකව $50,000ක ආධාරයක් ලබා දුන්නයි කියලා බංග්ලාදේශයේ වෙසෙන රොහිංග්‍යා සරණාගතයන්ට ඒ සහනාධාර ලබා දෙන්නට.
ඒ පුවතත් සමගින් අපි අද දවසේ ලෝවටා විශේෂංගය සමාප්ත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ලෝවටා විශේෂංගෙන් අදත් ඔබට කරුණු දැක්වුවේ AFP ප්‍රවෘත්ති ජාලය ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අපි අමල් ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. ලබන සිකුරාදා නැවතත් හමුවෙමු.